අද වෙන සුරාදා උදේ පැවැත්වෙන සාකච්ඡාව අපිට මුගක් වෙලාවට ඒ දහම හොයද්දි දහම් සාකච්ඡාවලට සමන් දෙද්දි සමහර වෙලාවට ගාක් අයගෙන් ඉතින් මට වෙනම කතා කරද්දි අහන්න ලැබෙන දෙයක් තමයි අනේ මේ කියන දේවල් තේරෙන්නේ නැහැ කියලා. අපිට සමහර වෙලාවට ප්‍රශ්න අහන්නත් ඉතින් කියන කතාව හරි තේරුම් යන්නේ පැයි ප්‍රශ්නයක් අහන්න යම් කිසි මට්ටමකට හරි ඒ වගේ මේ කතා කරන්න අවස්ථාව තියෙනවා. දැන් අද සමහර වෙලාවට සාකච්ඡාවට මුල් තැන දෙන ස්වාමීන් වහන්සේලා ඉදදී අපිට එතන එහාට නැත්නම් වෙනස් විදිහට කතා කරන්න තමයි අපහසුතාවයක් තියෙන්න පුළුවන්. අද වගේ දවසක ඕන මක්කමකින් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒකෙදි මේ හිතන්න එපා දැන් ගා කැමති මේ දහම සරල වෙනවට නැත්නම් අපට වැටහෙන විදිහට. ඉතින් මේ අමාරු ඒවා අහලා අහලා තේරෙන්නේ අර කොහෙන් හරි සරලව ඇහෙනකොට ඒක හරි හොඳයි කියලා ඉතිලා ඒ පැත්තට ඇදිලා යන ගතියකුත් තියෙනවා. අරලද ගැඹුරුද කියන එක කොහොමද මේ අපි කියන්නේ අපට වැටහෙනවද නැද්ද කියන තැන. එතනම මේ බලන්න දෙයක් තියෙනවා මට හිතෙන්නේ ගැඹුරට හොයනකොට. අපට වැටහෙනකොට අපි කැමති. අපට වැටහෙනවා කියන්නේ අර දහම් කරුණු ටික ලස්සනට ගැලපිලා එනවා ඒ තමන්ට ගැලපෙන ආකාරයට අපි හිතන ආකාරයට. ඒ යම් කිසි එහෙම වැටහීමක් තියෙන්නත් ඕන නැත්නම් මේක හොයන්න බැහැනේ. ඒක හරියට අපි අර නොදන්න භාෂාවක් ඉගෙන ගන්න ගියහම මුලින්ම වචනයක්වත් දන්නේ නැහැ. ඉතින් මොනවා කිව්වත් මොවක්වත් දන්නේ නැහැ. එහෙම වුණහම ඒක අර පටන් ගන්න තැනක්වත් නැහැ. ඉතින් අපිට භාෂාව කොහෙන් හරි ටිකෙන් ටික ඉගෙන ගන්න වෙනවා. ඒ ඉගෙන ගැනීම ඊළඟට අර භාෂාව තේරුම් ගන්නකොට හිතෙනවා අන්න දැන් නම් මට වැටහෙනවා. උදාහරණයක් විදිහට මම මගේ ජීවිතේ පළවෙනි වතාවට ජර්මනියට ගියා. දැන් මම කිසිම දෙයක් දන්නේ නැහැ. ජර්මන් භාෂාව. ඊට පස්සේ මම මේ ජර්මනියෙම තියෙන ජර්මන් භාෂාව උගන්නන තැනකට ගියා. එතන ඉතින් එතන ලංකාවෙන් හිටියේ මං විතරයි. අනිත් අය සීරම ජර්මනියේ ජීවත් වෙන එක එක රටවල් වලින් ආපු අය. ජර්මන් එක්කෙනෙක් තමයි උගන්වන්නේ. ඇත්තට මෙයා උගන්වද්දි එයාට ඉංග්‍රීසි බෑ. මට ජර්මන් බෑ. ඉතින් මෙයා ජර්මන් වලින්ම මේක උගන්වනවා. මම ජර්මනියට ගියා විතරයි. අනිත් ආපු අය ඉතින් ජර්මනියේ කාලය ජීවත් වෙලා ඉන්න අය. ඒකට ඒගොල්ලන්ට අර වෙන වචනෙන් දෙකෙන් මොනවා හරි කියනකොට ඒගොල්ලන්ට තේරුම වැටහෙනවා. මට නම් ඉතින් කිසිම දෙයක් වැටහෙන්නේ නැහැ. මුල සති කීපයක් යනකම් මේ මොනවා කියා දෙනවද කියන එක මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ටිකක් කාලයක් ඉන්නකොට අර එතනින් නෙමෙයි එතන වටපිටාවෙන් ටිකක් වචනයක් දෙකක් ඉගෙන ගත්තට පස්සේ ඔන්න පොඩ පොඩ අදහස් එනවා මේ කියන්නේ මේකයි මේ කියන්නේ මේකයි කියලා. ඒක කාලයක් ඒක ඉගෙන ගන්නකොට අර මුලින්ම ගියාම පුරන තේරුණාට ඔන්න දැන් දැන් නම් මේක හොඳයි ඉතින් මේක වැටහෙනවා. එතකොට ඔන්න ඔය මට්ටම වගේ තමයි අපි මේ පාලි භාෂාවේ තියෙන සූත්‍ර අපි නොදන්න වචන ඇහෙනකොට ඉතින් ඕකේ තේරුම කොහෙන් හරි මේක මොකද්ද කියලා අහන්නේ. මේ වචන ටිකේ අදහසක් අපි ගන්නවා. ඒක තමයි භාෂාව ඉගෙන ගැනීම. ව්‍යවහාර භාෂාව. ඊළඟට දැන් අපි බලන්නේ අපේ අත්දැකීම් අපි දන්න දේවල් දැනට හරි තියෙනවා නම් අන්න ඒවා එක්ක තමයි ওই ව්‍යවහාරය එන්නේ. හැබැයි මේ ව්‍යවහාරයක් ආවා කියන්නේ භාෂාවක අර්ථයක් ආවා කියන්නේ අර්ථය කියන්නේ ලෝකෙට අයිති තවත් උපමාවක් කරන් තවත් දෙයක් කරන් මේක අපිට විස්තර කරන්න පුළුවන් අපි තේරුම් ගත්ත දේ. මෙන්න මේ තේරුම් ගැනීම තියෙනකම් මේ විස්තර කිරීම තියෙනකම් මේ අදහස් එනකම් මොනවද මේ විස්තර කරන්නේ ලෝකය ගැන මොනවද මේ විස්තර කරන්නේ ලෝකය ගැන මම දැනගත්තු දේ තව කෙනෙකුට කියන්න පුළුවන්. ඒ අපිට මූලිකව දැන් දහම හොයලා හොයලා ඇහිලක් තියනවා බුදු කෙනෙක් පෙන්වන්නේ ලෝකය නෙවෙයි ලෝක ඊතර වීම. ඊතර වීම කියනකොට ලෝකය ගැන තව විස්තරයක් එනවා නම් ඒක කවදාවත් ඊතර වීම වෙන්න බෑ. අනිත් එක එක පැත්තකින් ලෝකය ගැහුව වෙලා තව පැත්තකින් කවුද ඕක දැනගත්තේ කාටද ඕක වැටහුණි කියන ඔන්න ඔය ප්‍රශ්නේ දාලා බැලුවොත් මං හිතනවා ඒක තමන්ටම එවන් කියන්නේ අර තමන්ව චෙක් කරගන්න විදිහක් කියලා. අපි මේ ඔච්චර මේ සක්කාය දිට්ඨිය දුරු කිරීමක් මොකක් හරි ගැන කොච්චර කතා කළත් දන්න අපෙන්දි පෙයි අද මේ සක්කාය නැත්නම් සක්කාය දිට්ඨිය දැන් ලෝකයේ අර්ථයක් එන්නේ. මේ වැඩේ තියෙන්නේ අපි හරි සතුටු වෙනවා අර්ථය අපට වැටහෙනවා නනෝය මට්ටම මම මේ මූලික වශයෙන් ඉදිරිපත් කළේ ටික. ඉතින් අපිට මේ සාකච්ඡා කරන්න පුළුවන් මේ සාකච්ඡා කිරීමේදී මම දන්නවා කියන එකෙන් නෙමෙයි මේ බුදු කෙනෙක් වෙන්නපු දහම මේ ඊතර වීම කියන්නේ මොකද්ද කියලා අන්න ඒකට උදව්වක් වෙන විදිහට යම්කිසි අදහසක් ගන්න තමයි සාකච්ඡා කරන්නේ. මම හිතන්නේ ඒ ලසන්ත මහත්මයාත් සම්බන්ධ වෙලා ඉන්නවා මම විශේෂයෙන් ඉතින් තුමාගේ යම් කිසි මට්ටමේ පැහැදිලි කිරීම හුඟක් අයට ටිකක් අර තේරුම් ගැනීමේ පහසුවක් තියෙන හින්දා අපිට මේ උදව් වෙනවා කියලා හිතුණා. ඒකයි මම කලින් සම්බන්ධ වුණා අදත් සම්බන්ධ වෙලා ඒ කාට හරි මොනවා හරි ගැටලු තියනවා නම් මේ ඉදිරිපත් කරන්න පුළුවන් සාකච්ඡා කරන්න. තෙරුවන් සරණයි. කාට හරි අහන්න දෙයක් තියනවද සාකච්ඡා කරන්න දෙයක් තියනවද මේක ඉදිරිපත් කරන්න.
ડોક્ટર રવિ ગુડ મોર્નિંગ મે අනිත් කට්ටිය ප්‍රශ්න ඉදිරිපත් කරනකම් මම පොඩි ප්‍රශ්නයක් ලසන්ත මහත්තයෙන් අහන්නම්. මේ අර බටකොටු මිටි දෙක ගැන දේශනාවක් මං අහගෙන ලසන්ත මහත්මයා කියලා දෙනවා. බටකොටු මිටි දෙක තමයි මේ මේ ප්‍රශ්නය කියන එක. කියන්නේ දැන් අපි බටකොටු මිටි දෙකේ මොන බටකොටු මිටිය ගත්තත්, රූපය ගත්තත් මේ ඒ පැත්තේ, චක්කුව ගත්තත් මේ පැත්තේ, බටකොටු මිටි දෙක දෙපැත්තට අරගෙන විශ්ලේෂණය කරන්න ගියොත් කඩලා බිඳලා අපිට මොනවත් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ එකතු වීම කියන එක, බටකොටු මිටි දෙක එකිනෙකාගේ අන්‍යෝන්‍ය සම්බන්ධය මත තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ කියන එක. ඒ කියන්නේ ස්පර්ශ නිරෝධය නොදක්කින මගේ විදියට ගත්තොත් තුනක් එකතු කරනවා කියන එක, තුනක් එකතු කළා තමයි අපි මේ සංසාරයේ ගමන යන්නේ. ස්පර්ශය තමයි මේ ප්‍රශ්නය කියන එක යම් විදියකට තවදුරටත් මේ දැන් අපිට තුනක් එකතු කරනවා කියන එක හිතාගන්නවත් බෑනේ සාමාන්‍ය විදියට. මේ තුනක් එකතු කරලා මුලා වෙලයි මේ දේ හදාගන්නේ කියලා අපිට බලන්න වෙන්නේ අර අසුභය සිහි කරනවා වගේ රූපයක තියෙන අසුභය තමයි අපිට සිහි කරන්න වෙන්නේ. හැබැයි අත්තම කතාව තමයි අපි මේ එකතු කරන නිසාම තමයි අර සිබ්බනීය තණ්හාව වගේ කියලා අපි මේ සංසාරේ යන්නේ. අන්න ඒ ගැන තව ටිකක් ලසන්ත මහත්තයාට තවදුරටත් ඒ ඔස්සේ අපිට මේ එකතු කිරීමමයි මේ සංස්කරණයමයි ප්‍රශ්නය කියන එක තවදුරටත් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිං ලසන්ත මහත්තයෝ.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණ මහත්තයා. එතන මේ ඒ කියන්නේ අපි නිතරම ඔතන ස්පර්ශය කියන එක නොතේරෙන්නේ අපිට හැමතිස්සෙම මේ ඔය මාතේක එකතු කරනවා කියන එක කවදාවත් මේ අපිට දෙයක් විදියට හම්බ වෙන්නේ නැති නිසා තමයි මේ ඔක ප්‍රකට නොවෙන්නේ. දැන් අපි හැමතිස්සෙම දෙයක්නේ විඥාණයට ගෝචර වෙන ධම්මනේ අපිට ගෝචර වෙන්නේ හැමතිස්සෙම. නමුත් මේ කාරණාව යෙදුනට මේක එකතු වීම කියන එක කොහේවත් අර දැන් අපි ගත්තොත් ඔය බටකොටු මිටි දෙකෙන් මුලින්ම ගත්තොත් ඒ බටකොටු මිටි කියන ඒවෙන් කවදාවත් දැන් බටකොටු මිටි දෙක අපිට ප්‍රකටයිනේ නිතරම. ප්‍රකට වෙන දෙයකින් අපි අප්‍රකට දෙයක්නේ හොයන්න යන්නේ හැමතිස්සෙම. දැන් ඔය හේතු වෙනවා කියන තැන අපි හොයන්න හැදුවොත් බටකොටු මිටි දෙකෙන් කවදාවත් ඒක දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ දෙකෙන් ඒ දෙකේ යෙදෙන එකක් නෙමෙයි නේද කියලා බලන්න ඕන මම දකින්න විදිහට. දැන් ඔයි අපි තුම ඒ කියන බටකොටු මිටියයි B කියන බටකොටු මිටියයි කියලා ගත්තොත් ඔයි මිටි දෙකෙන් එකකවත් හේතු වෙනවා කියන එකක් ස්පර්ශය කියන එකක් යෙදිලා නැහැ. කොයිම වෙලාවකවත් ඒ දෙකෙන් ඔය ස්පර්ශය කියන එකකට යන්න පුළුවන්ද කියලා බලන්න. ඒ දෙක තුලින් අපි එකක් එකක් ගානේ ඕනනම් අරගෙන බලන්න පුළුවන්. ඒ කියන මිටිය නිසා ඒ කියන මිටියේ ස්පර්ශයක් තිබිලා කියලා කියන්න බෑ. එතකොට ඒ වගේම B කියන මිටිය විතරක් ගත්තොත් ස්පර්ශයක් කියන එක යෙදිලා නැහැ. නමුත් එතනින් අපිට පේනව නේද ඔය ස්පර්ශය කියන එක අපි බලන්න ගියාට ඔය කියන එකකින්වත් වෙනම මතු කරලා ගන්න පුළුවන් එකක් නෙමෙයිනේ. එක මිටියකින්වත් ඕක හම්බ වෙන්නේ නැහැ. අපි කොච්චර හෙව්වත් මතු කරන්න බෑ. හැබැයි අපිට ඒ වුණාට ඔය පැත්තෙන් හොයාගෙන ගියාත් අපිට හිතෙනවා ඔය විදියට බලාගෙන ගියත් අපිට අන්තිමේ බිඳුවක් උතර එන්න පුළුවන්. දැන් ඇහැ ගැන බලලා ඇහැ කොහමද හම්බ වුනේ? එහෙම නැත්නම් රූපය ගැන බලලා රූපය කොහමද හම්බ වුනේ? මේ දෙකෙන් බලාගෙන ගිහිල්ලා වුණනම් උත්තරේ බිඳුවක් වෙන තැනට බලන්න පුළුවන්. නමුත් අපිට මේ ඕන කරන තැන හම්බ වෙලා නෙමෙයි. අපිට හැබැයි හිතෙනවා ඔය දෙක බලන් ගියත් ඔය දෙකේ අර තියෙන අර්ථ ශූන්‍ය බව අපි අර කලින් කතා කර විදිහට ඒ විදිහට බලාගෙන ගියත් අපිට හිතෙනවා අපිට මේ මැද නොතරන මැද නොතර වෙන මැද ද කියලා නුවණට හම්බුනේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒ විදිහට හිතුණට එතන අපිට හිතා ගන්නව බැරි තැනක්. අපි දන්නේම නැතුව ඔතනින් ස්පර්ශය නැතුව උච්ඡේදයකට ගිහින් තියෙනවා. නමුත් අපිට ඒක බලා ගන්න බෑ. ඔතන මේ ඇත්තටම ස්පර්ශය කියන එක හම්බ වුණාද නැත්නම් උච්ඡේදයටද ගියේ කියන එක කවදාවත් ප්‍රකට කරගන්න බෑ. එතන ඉක්මවල දැක්කොත් විතරයි ඔතන අපිට හම්බෙලා තියෙන හේතුවද නැත්නම් වෙන පැත්තකටද අපි ගිහින් තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. හරිද? ඒක නිසා ඔතෙන්දී අපි යන්නේ ගැටයට අහු වෙන්න පුළුවන්. දැන් දෙපැත්තේ ඉඳලා මැද්දට යන්නත් පුළුවන්. නමුත් අපිට උච්ඡේදය කියන පැත්තටත් මේ දෙක පිහිටන්නේ නැහැ කියලා හම්බෙනකොට එහෙම යන්නත් පුළුවන්. නමුත් අපිට පේන්නේ නැහැ ඒ තියෙන දෙක බලාගෙන ගිහිල්ලා ශුන්‍යත්වයක් හම්බෙනවා. අපි කියනවා දැන් ශුන්‍යයි කියලා. ඇහැෙන් ශුන්‍යයි, රූපෙන් ශුන්‍යයි කියලා සංඥා පැත්තෙන් බලාගෙන ගියොත් ඕක ওই විදිහට ලියන්න පුළුවන්. හැබැයි අන්තිමට අපිට ශුන්‍යයි කියලා කිව්වමත් අපිට හම්බෙන්නේ නියම බිඳුව නෙමෙයි. අපි වටිනාකමක් දීප බිඳුවක්. අපි එතන ගන්නෙ අර හම්බෙච්ච එකෙන් නොහම්බෙච්ච පැත්තට ගිහිල්ලා තමයි අපි ওই බිඳුව ගන්නවන්නේ. හම්බෙච්ච තැන ඉඳලා නොහම්බෙන පැත්තට යනවා අඩු කරගෙන. එතකොටත් බිඳුව හම්බෙනවා. හැබැයි හම්බෙලා තියෙන්නේ තියෙන දෙයකින් ඒ තියෙන දේ බලාගෙන ගිහිල්ලා නොහම්බෙනවා කියන තැනට ගිහින් තියෙනවා. හැබැයි හරිනම් වෙන්න ඕන මොකද්ද? නොහම්බෙනවා කියන තැනින් දැක්කොත් විතරමයි අන්නාර කියන දෙපැත්ත අර නොහම්බෙච්ච කියන තැන දැක්කොත් විතරයි අර පිටන මිටි දෙක බටකොටු මිටි දෙක හම්බෙනවා කියන එක හටගන්නවා කියන එක ඇත්තටම හම්බෙන්නේ නැහැ. එතකොට ඔතන ඔය හේතු වීම එහෙම නැත්නම් ස්පර්ශය කියන එක අර එකකටවත් එකකින්වත් දකින්න බැරි. හැබැයි දෙක අපිට හිතෙනවා දැන් ඔය දෙකේ නම් නෑ තමයි හේතුව කියලා එකක්. ඒ වුණාට මේ දෙක එකතු වුණාම හේතුවක් තියෙනවනේ කියලා මම හිතෙනවා. හැබැයි මෙතන තියෙන සූක්ෂමම තැන තමයි දෙක එකතු වුණත් මෙහෙම එකක් කොහෙද තියෙන්නේ කියන්නේ පිහිටනවද කියලා නේ. අපිට අපි කියනවනේ දැන් මේ දෙක එකතු වුණාම නම් තියෙනවා. ඒ කියන්නේ අපිට පේන සමුදයක් වෙනවා. නමුත් වෙන මොහොතෙත් මේක නොවෙනවා කියලා දකින්න එකටනේ අපිට සාමාන්‍ය විඥානකින් කරන්න බැරි. වෙන මොහොතෙත් නොවන බව දැකීමම තමයි අමාරු. ඒ කියන්නේ ස්පර්ශය කියන එක සිද්ධ වෙන මොහොතෙත් අපිට අන්න ඒක නොවෙනවා කියන පැත්තට යන්න එක තමයි අමාරු. ඒක නිසා බලන්න දැන් එක මිටියකවත් දකින්න බැරි වෙනම මොන විදියට බැලුවත් මතු කරගන්න බැරි හේතුව කියන කාරණේ මේ දෙක එකතු වුණාම විද්‍යමාන වීමක් වෙනවා තියෙන බවට ඇති බවට. ඒක ඇති බවටමයි හම්බෙන්නේ. එතකොට ඒ වෙලාවේ බැලුවත් අපි කිව්වොත් ඔකේ හේතුව කියන කාරණේ අපි නිකන් ප්‍රායෝගිකව හිතුවොත් ඔය විදියට බටමිට දෙකක් කියලා හේතුව බලන්න ගියොත් ඇත්තම මොන ඉන්ද්‍රියකටවත් හම්බෙන එකක්ද හේතුව කියන්නේ? බටමිට දෙක විතරනම් ප්‍රකට වෙන්නේ බටමිට දෙකම තමයි නැවතත් එකට දෙව්වත් ප්‍රකට වෙන්නේ ඔච්චරයි. හේතුව කියන එක ඔය දෙකේ කවදාවත් ප්‍රකට වෙන්නේ නැහැ. එකට දෙව්වත් වෙනම දෙව්වත් ඔය දෙකේ එහෙම එකක් පිහිටන්නේ නැහැ. ඔයදී බලන්න ඔය දෙක එකතු වෙන නිසා ගොඩ නැගෙනවා කියලා කිව්වට අපි ගොඩ නැගෙනවයි කියලා හිතන් ඉන්නව මිසක් කවදාකවත් ඔය හේතු වෙන මොහොතේවත් හේතුවක් කියන එකක් අත්දකින්න බෑ එකම ඉන්ද්‍රියකට. ඒක නිසා නේද ඔක විඥාණයටවත් ඔක අහුවෙන්නේ නැත්තේ. මොකද විඥාණි හදන මෙන්න මේ විඥානේ නම් මේ මායාව සකස් වෙන්නේ. එතකොට විඥානේ ඇසුරු කරගෙන නම් සකස් වෙන්නේ අපිට ඒ මායාව ඒ මායාවෙන් දකින්න බෑ නේද? ඊට වඩා එහා ගිය ප්‍රඥාවකට විතරයි ඔතන ඔය හේතු වෙනවා කියන කාරණේ ප්‍රකට වෙන්නේ. හරි. එතකොට හේතු වෙනවා කියන එක ඔතෙන්දී අපි බලනකොට ඒ දෙකෙන්ම මතු කරගන්න බැරි නම් එතකොට මේකේ පැවැත්ම කොතනටද දෙන්නේ කියන එක හැමදෙස්සෙන් බලන්න ඕන. එතන නිකන් හිතනකොට බලන්න A කියන එකට දෙන්නත් බැරි නම් B කියන එකට දෙන්නත් බැරි නම් හැබැයි අපි කියනවා ඕක හේතු වෙච්ච නිසාමයි තියෙන්නේ. හැබැයි හේතුව කියන්නේ ඔය දෙකෙත් නැහැ. ඔය දෙකෙත් හම්බ වෙන්නේ නැති ඔය දෙකෙන් තොරවත් හම්බ වෙන්නේ නැති කියන පැත්තෙන් බලන්න නිතරම. ඔය දෙකෙත් හම්බ වෙලේ නැහැ, ඔය දෙකෙන් තොරව හම්බෙලත් නැහැ, ඔය දෙක එකට තිව්වත් හම්බ වෙන්නේ කොතනකවත්. හේතුව කියලා එකක් ඇත්තරම් පෙන්වන්න තැනක් නැහැනේ. දැන් මේ දෙක ඒ දෙක එකට තිබුණොත් ඒ දෙක පෙන්න තැහැකි. හේතුව කියලා එකක් පෙන්වන්න බෑ. අන්න ඒක නිසා නේද මේක මොන හේකටවත් අහුවෙන්නේ නැති නිසා. අන්න ඒක නිසාමයි නේද ඔය දෙක ගොඩ නැගෙන්නේ මෙන්න මෙහෙම එකතු වීමක් නිසාම ගොඩ නැගෙනවා. හැබැයි එකතු වීම කියන එකක් විද්‍යමානත් නැහැ. එහෙමනම් අපිට එහෙම එකක් විද්‍යමානත් නැහැ කියනකොටම එතන අර දෙකක් එකතු වෙච්ච නිසා මේ දෙක තියෙනවයි කියනවත් යන්න බැරි වෙනවා. හරියට දැක්කෝ. ඒ කියන්නේ හේතුව නිසාම මේ දෙක තියෙනවයි කියන එකවත් යෙදෙන්නේ නැහැ හරියට නොනින් අහපු. මොකද හේතුව කියලා එකක් පිහිටන්නේ නැති එකක් නේ. එතකොට කොහොමද මේ දෙපැත්ත පිහිටන්නේ? ඕක නුවණින් බලනකොට හම්බ වෙනවද කියන එකයි බලන්න ඕන. අපිට විද්‍යමාන වෙනවා. හැබැයි බලනකොට හම්බ වෙන්නේ. ප්‍රායෝගිකව අපි බැලුවත් ඔකේ හේතුවක් හම්බ වෙනවා. හේතු වෙලා නේද තියෙන්නේ කියලා. නුවණින් බලනකොට පේනවා මේක කොහේවත්ම යෙදෙන එකක් නෙමෙයි නේද කියලා. අන්න ඒක නිසා ඔන්න ඔතන හරියටම ඔය අර දෙක නිසා හේතුව කියන තැනට අපි ආවට ඇත්තටම හේතුව කියන තැනින් හේතුව දැක්කොත් ඒ කියන්නේ අර දෙක නැති නිසා හේතුවක් නැහැ කියලා කියන්න ගියොත් ඒක නෙමෙයි හරි. අපි අර ඵලයේ පැත්තෙන් අරගෙන හේතුවට එනවා නිසා. හැබැයි හේතුව කියන තැනින් දැක්කොත් විතරයි අන්න අර දෙපැත්ත බිඳුව වෙලා යන්නේ. බිඳුව වෙන්නෙත් එක වෙන්නේ. එතකොට තමයි මේ දෙක හම්බ වෙන දෙක. උපදින එක කියන එක ප්‍රකට වෙන්නේ මෙන්න මේ හේතුව විදියටම හම්බුනොත්. නැත්තම් අපිට අර දෙක නිසා හේතුවක් කියන තැන දැක්කොත් අපි දකින්නේ නියම බිඳුව නෙමෙයි. ඒ දෙක නැති නිසා හේතුවක් නැහැ කියන්නේ. හැබැයි හේතුව කියන එක ගොඩ නැගිනිච්ච තැනින් දැක්කොත් විතරයි නොවීම කියන එක හරියට හම්බුනොත් විතරයි නොවෙනවා කියන අර්ථය. ඒ කියන්නේ බිඳුව විදියටම හම්බුනොත් විතරමයි අන්න අර දෙපැත්තක් පිහිටන්න බෑනේ. එහෙම දෙයක් යෙදෙන්න බෑනේ. උපදින්න බෑනේ. කියන කතාව උපදින එකක් විතරයි නේද මේ මේ මෙන්න මෙහෙම නොය අපිට නොපෙනෙන හේතුවක් යෙදිලා අන්න ඒක නිසාම නොපිහිටන දෙයකින් පිහිටන විදියට හම්බ වෙනවා. නොපිහිටන හේතුවක් අර දෙකේම නොපිහිටන හේතුවක් නිසා පිහිටීමක් හම්බ වෙලා. හැබැයි අපිට ටක් ගාලා හම්බ වෙන්නේ පිහිටපු දෙයත් එක්ක අපි අල්ලන්නේම අපිට පිහිටන දේ. ඒක නිසා අපිට කවද හැමතිස්සෙම මේක වැහෙනව නැද්ද කියලා බලන්න. මෙන්න මේක බිඳුව බිඳුවට විදියට ඒක හේතුව කියන තැන හේතුව කියන තැනින්ම අහු වුණොත් එතනින් එහාට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ එතන නොයදෙන බව. එතන දෙයකින් හම්බ නොවන එකක් බව. අන්න ඒක දකිනකොට අපි දෙයකට කොහොමද ඕක හේතුව කියන එක අපි දෙයකට සම්බන්ධ කරන්න පුළුවන්ද? මේකෙන් දෙයක් ගොඩ නැගෙන්න පුළුවන්ද? කියන ප්‍රශ්නේ යනවා. ගොඩ නැගිච්ච එක නිසා බලන් ගියොත් අපිට හේතු නෙමෙයි හම්බෙන්නේ. හේතුව නිසා හේතුව දකිනකොට එන්න ඕන නුවණට මේකෙන් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියන එක බලන එක. අනික අපි ওই බටමිටි දෙක අල්ලගෙන හේතුව බලන්න ගියොත් ගොඩ නැගිච්ච එකක් බලනෝ වුණේ කොහොමද කියලා. වුණේ කොහොමද කියලා බලන එකයි වෙන්න පුළුවන්ද කියලා දකින එකයි දෙක. වුණේ කොහොමද කියලා බලාගෙන ගිහිල්ලත් වෙලා නැහැ කියලා ඔප්පු වෙන්න පුළුවන්. ඒක මම අර කිව්වේ. බටමිටි දෙකෙන් බලාගෙන ඇවිල්ලා ආ හේතුවක් වෙන මේ බටමිටි දෙකම තිබිලා නැහනේ. එහෙම දකින්නත් පුළුවන්. හැබැයි ඒ වෙච්ච දෙයකින් නොවෙච්ච දෙයක් නොවීමක් සොයන්නේ. ඒක තමයි ගොඩක් වෙන්නේ. හැබැයි අපිට වෙන්න ඕන නොවීම නොවීමක් කියන තැනින්ම දැක්කොත් විතරයි අන්න මේ වෙනවා කියන බව ප්‍රකට වෙන්න ගන්න. ඒ වෙනවා කියන එක ඇතුලේ තියෙනවා මේක ඇතත් තියෙනවා වෙන්න පුළුවන් තියෙන්නත් පුළුවන් නැති වෙන්න පුළුවන්. බටමිටි දෙක කෙලින් තියෙනවා කියලා කතා කරන්න පුළුවන්. මෙන්න මෙහෙම නැත්තම් බටමිටි දෙක නැහැ කියලා කතා කරන්න පුළුවන්. හැබැයි දැන් ඔන්න ඔය ඇත නැත දෙකම අපිට හම් වෙනවා සමුදයක් විදිහට. මේ දෙකම පිහිටන්නේ මෙන්න මේ හේතුව කියන එක නොදකීම නිසාම නේද මෙන්න මේ දෙකම පිහිටන්නේ කියනක හම් වෙනවා. අපි හැබැයි බලන්නේ අන්න අර දෙක හම් වෙන කමම විතරයි අපි සමුදේ කියලා දන්නේ. අපි හිතන ඔය දෙක නැත්තම් මෙහෙම හේතුවක් හම්බ වෙන්නේ නැහැ කියලා දැක්ක ගමන් අපිට හම් වෙන්නේ ආ මෙතන මෙහෙම එකක් තිබිලා නැහැ. අන්න අපි දන්නේම නැතුව ගිහිල්ලා තියෙන්නේ නියම හේතුව නෙමෙයි දැකලා තියෙන්නේ. ඇති බවකින් නැති බවකට ගිහිල්ලා. උච්ඡේදයකට ගිහිල්ලා. ඒක හරියට අර තියෙන එකෙන් එක අඩු කරා වගේ ගිහින් තියෙන. එතකොටත් හැබැයි අපිට හිතෙන්නේ අපි අර ස්පර්ශයම නැත්තම් හේතුව දැක්කද කියලා. හැබැයි හම්බෙලා තියෙන්නේ ඒක නෙමෙයි. හටගත්තු දෙයින් හටනගත්තු හට නොගැනීමක් බලන්න ගිහිල්ලා. හැබැයි හරියට හට නොගැනීම දැක්කොත් විතරයි මේක හම්බ වෙන්න පුළුවන්ද කියන තැනින් බැලුවොත් විතරයි හම්බ වෙනවා කියන කාරණාව හරියට නුවරට හම්බේ. මාතෘකාව පැහැදිලිද දන්න?
එමයි එමයි ලසන්ත මහත්මයා මේ පැහැදිලි වුණා කියන එක නම් කියන්න අමාරුයි මගේ මේ වකුණු මොලේට. මේ අපි එතන මේ තව පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් දැන් අපි බිඳුවක් දැන් මට තේරෙන විදිහට මම මේ දැනුම එකතු කරනවා. දැන් බිඳුවෙන් එකෙන් මේ බිඳුවෙන් එකට නේ අපි යන්න ඕන අර පටිසෝතගාමි විදිහට. හැබැයි ඉතින් වැඩි තියෙන්නේ අපි දෙයක් දැන් මම කියන කුණ්‍ය ගහගෙනනේ අපිට ලෝකේ හම්බ වෙන්නේ. එතකොට ওই බිඳුව කියන නිවන කියන තැනට කුණ්‍යක් ගහලා තමයි ලෝකය එක බව දකින්න වෙන්නේ. එන එතනදී කොහොමද දැන් බිඳුව කියන එකට අපිට අර්ථයක් දක්වා ගන්න බැරුව කුණ්‍යක් ගහ ගන්න බැරුව අපි කොහොමද බිඳුවෙන් එකට යනවා කියලා ප්‍රඥාවෙන් දකින්නේ ලසන්ත මහත්තයා?
පොඩ්ඩක් මං බාධා කරන්නම්. මේ දැන් හොඳ ප්‍රශ්නයකට ආවේ අපි කතා කරන්නත් ඕන තැනක්. දැන් අපි එඩ්වඩ් මහත්තයා ස්පර්ශයෙන් පටන් අරගෙන අහලා බටමිටි දෙකේ උපමාවකට ආවා, ඊළඟට බිඳුවක උපමාවකට ආවා. ඉතින් මේ මෙතන චුට්ටක් මේ අපි ගොඩක් අය ඔය එක බිඳුව ගැන අහලා තියෙන්න පුළුවන්. ඒ වගේම මෙතන අලුතෙන් සම්බන්ධ වුණ අය ඉන්නවා. මොකද්ද මේ බිඳුවේ කතාව කියනකොට මේ කිසිම අගක් මුලක් තේරෙන්නේ නැහැ මේ මොකක් ගැනද කතා කරන්නේ කියලා. ඉතින් ඒකත් චුට්ටක් බලලා ඔය ප්‍රශ්නෙට අපි ලසන්ත මහත්තයාගෙන් උත්තරයක් ගමු. මේ පොඩ්ඩක් මේ අලුතෙන් සම්බන්ධ වුණ අයට මේ බිඳුව කියන කතාවේ මට තේරෙන විදිහට මේ උපමාව පොඩ්ඩක් විස්තර කරන්නම්. ඒකේ අදහස නෙවෙයි මේ බිඳුව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපි පොඩි කාලේ ඉඳන් ඉතින් ගණන් හදලා තියනවානේ බිඳුව කියන එක අපි දන්නවනේ කියලා හිතනවා මිසක් දැන් බිඳුව කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ අපි අහලා තියනවාද දැන්වත් අහන්න. මොකද්ද මේ බින්දුව කියන්නේ කියලා දැන් බින්දුව නොදන්න කෙනෙකුට කියා දෙන්න ගියොත්, ඒ කියන්නේ නොදන්න කෙනා තමයි අපි ඇත්තටම. කොහොමද කියා දෙන්නේ? ඒකට අපිට සාමාන්‍යයෙන් කියා දෙන්න පුළුවන් විදිහක් තමයි ඔන්න ඔය මොනවා හරි ගල් කැට ටිකක් තියලා අපි ඔන්න දැන් මෙතන එකින් එක අයින් කරනවා. මේවා අයින් කරගෙන යනකොට ඔක්කොම ටික අයින් කළාට පස්සේ අපි කියනවා ඔන්න ඔක තමයි බින්දුව. ඒ කියන්නේ හිස් බව. මොකොත් නැති බව. කියලා අපි අදහසක් දෙනවා නේද? හැබැයි මේ කියන්නේ හරිම බින්දුවද? බින්දුවේ අර්ථයද? නැත්තම් අරව නැති බවද? ඒව නැති බවටද බින්දුව කියන්නේ? දැන් ඔකේ අනිත් පැත්තට ප්‍රශ්න කරන්න පුළුවන්. එක කියන්නේ මොකද්ද? ඒතර මොකක් හරි එකක් තියලා ගල් කැටයක් තිබ්බා. ආ මෙන්න මේක තමයි එක කියන්නේ. දැන් ඔය අපි පෙන්වන්නේ එකද ගල් කැටයද? ගල් කැටය නැතුව එක කියන එකට අර්ථයක් තියෙනවා. නැත්නම් ඒ ගල් කැටය අයින් කළාට පස්සේ කියන ඔන්න බින්දුව. මේ බින්දුවද? ඒතර බින්දුව කිව්වහම දැන් අහන කෙනා ගන්නෙ මොකද්ද? මෙන්න මේවා නැති බවට තමයි බින්දුව කියන්නේ. කිසිම දෙයක් නැති බව තමයි මේ බින්දුව කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ කිසිම දෙයක් නැති බව කියන එකයි බින්දුව කියන එකයි අර්ථ දෙකක් තියෙනවා. අපිට එක වගේ දැනුණා. කිසිම දෙයක් නැති බවට, ඒ කියන්නේ අපි බින්දුව පෙන්වන්නේ අර 1 2 3 4 ඔහම ගිහිල්ලා ඒක ඍණ පැත්තෙන් වෙන්නත් පුළුවන් -1 -2 ඔහම ගිහිල්ලා ඒ ඍණ පැත්තෙන් ඇවිල්ලා බින්දුව පෙන්වන්නත් පුළුවන් ධන පැත්තෙන් ඇවිල්ලා බින්දුව පෙන්වන්නත් පුළුවන්. එතකොට අපි අර වෙන ඒවායි උපකාරයෙන් බින්දුව කියනකොට එන බින්දුව අර්ථෙයි බින්දුව බින්දුව විදිහටම දකිනවනේ. ඉතින් වෙන ඒවායි උපකාරයක් ඕනේ නෑනේ. ඒ එන අර්ථේ ඔන්න ඔක එකම නෙවෙයි. බින්දුව බින්දුව විදිහට දැක්කොත් ඔක එකෙන් බින්දුව විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එකෙන් බින්දුව විස්තර කරනවා නම් ඒක බින්දුව වෙන්නේ නැහැ. ඒ කියන්නේ බින්දුව කියලා එකක් හම්බ වෙලා බින්දුව කියලා එකක් විස්තර කරන බින්දුව කියලා එකක් කියවහම ආපහු බින්දුව නෙමෙයි. ඔන්න ඔය වගේ ඒකේ බින්දුවේ කියන එකේ ටිකක් හිතන්න තියෙනවා. මේ ආකාර අහලම නැති කෙනෙකුට මොකද්ද මේ උපමාව මොකද්ද කියලාවත් හිතා ගන්න බෑනේ. ඒකයි මම මේ පොඩ්ඩක් කිව්වේ. අපි ඒකත් එක්ක මේ අර දැන් මේකට අදාළවම අපි ගොඩක් මේ සාකච්ඡා කළොත් හොඳයි. මොකද මේක අපි එක එක උපමා අරන් සාකච්ඡා කළාට අර පටන් ගත්තු එඩ්වඩ් මහත්තයා පස්සේ කියලා විස්තරයක් කළානේ. තින්නම් සංගති පස්සු මෙන්න මේ යාති තුන එකතු වීමයි ස්පර්ශය කියලා. ඔන්න ඔය විස්තර කිරීමේදී අපිට හිතෙනවා දැන් අපි ස්පර්ශය දන්නවා කියලා. හැබැයි මේ ප්‍රශ්න කරන්නේ ඇත්තටම ස්පර්ශය දන්නවද? ඒක අනිත් පැත්ත තමයි. දැනගත්තොත් මොකද වෙන්නේ කියන එකත් එක්ක අපිට මේක තව මේ ඉස්සරහට යන්න පුළුවන්. මේ ලසන්ත මහත්තයාට යමු වෙනවා සමාවෙන්න ඕන බාධා කළාට.
ලසන්ත මහත්තයාගේ මයික් එක මියුට් වෙලා අපිට ඇහෙන්නේ නැහැ.
දැන් හරිද මහත්තයා?
දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා ලසන්ත.
නෑ මං කියන්නේ අපි උපමාවකින්ම ඕක බැලුවතින් ඔය කියන වචන දාන්න නැතුව අපි උපමාවකින්ම බැලුවොත් නිකන් හිතුවොත් මත්ය දන උපමාවක් නෙවෙයි. දැන් තේක කියන එකනේ. තේ කියන උපමාව අපි දන්නේ නැහැ. ඒක නිසා අපි ඒකෙන් බැලුවොත් නිකන් දැන් අපි හිතන්න තේ එකක් හැදුන හැටි බැලුවොත් දැන් තේ එකක් හැදුන හැටි හොයන්න ගියොත් අපි විතරම් බලන්න හම්බෙනව මෙහෙම තුන. සීනි තේ කොළයි උණු වතුරයි කියන ටික හම්බ වෙනවා හැදුන හැටි බලනකොට. හැබැයි හැදෙන හැදුන හැටි බලනකොට ඔය තුන හම්බ වෙනවා. හොඳට හිතන්න හැදුනේ ඔය තුන තිබුණ නිසා තේ හැදුනද නැත්නම් වෙන මොකක් හරි කාරණාවකින් තේ එකක් හැදෙනවා. තේරෙනවද මතේ මහත්යවනි කොහොම මේක ප්‍රඥාවේ ওই බිඳුව කියන තැන ඔය අපි එකංගින් ස්පර්ශය කියන තැන කොහොමද බලන්නේ කියලා නිකන් හිතන්න. ඔය තුන ගැන හිතාගෙන ඔය තුන ගැන බැලුවට දැන් ඔය තුනෙන් අපි හොයන්නේ මොකද? ඔය තුන මුලින්ම අරගෙන බැලුවොත් අපිට අපි බලන්නේ තේ එකක් හැදෙන්නේ කොහොමද කියලා. හරි. තේ එකක් හැදෙන්නේ කොහොමද කියලා බැලුවොත් අපිට හම්බෙන්නේ හැදෙන තුන. හැදෙන්නේ මෙන්න මේ කාරණා තුනෙන් කියන බව තමයි අපිට හම්බෙන්නේ. හරි. ඒ විදිහට බලනකොට බලන්න එතන හම්බෙන්නේ හේතු ටිකක් හම්බෙනවා. හැදුනේ මෙහෙමයි කියලා. ඒ කියන්නේ හැදිච්ච දෙයට විග්‍රහයක් හම්බ වෙනවා. හැදිච්ච තේකකට විග්‍රහයක්. හැබැයි දැන් මේ අපි ඇත්තටම බලන්න ඕන හැදිච්ච තේකටද විග්‍රහය බලන්න ඕන තේක හැදෙනවද කියන තැනින්ද බලන්න. මතර දෙන්නා දෙකේ වෙනස. හැදිච්ච තේක හැදුනේ කොහොමද කියලා බලන එක එකක්. හැදුනේ කොහොම හැදෙන්න පුළුවන්ද කියලා බලන එක තව එක. අනේ වෙනස තේරෙනවද මහත්තයා? කතා කරගෙන යන්න නැත්තම් මම කියාගෙන යන එකේ තේරුමක් නැහැ. ඔව්. කදෙද්ද මහත්තයා?
ඔව්. ලසන්ත මහත්තයෝ මේ ඒ කියන්නේ දැන් අර මම අර කියනවා වගේ ඕක අපිට තේරුම් ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ දැන් අර හැම වෙලේම අපි කුණ්‍යයක් ගහගෙන නේද තේරුම් ගන්න හදන්නේ. එතකොට අර ඒ ක්‍රියාවලියම තේරුම් ගන්නවා කියන එක කොහොමද අපි දකින්නේ දෙපැත්ත නැතුව?
අන්න ඒක. ඔව්. දැන් ඇත්තටම උතන දෙපැත්ත නැතුව. දැන් අපි දෙපැත්ත කියන එක අල්ලගත්ත ගමන් එතකොට මම කෙනෙක් ඉඳලා ඒ දෙපැත්තක් විස්තර. මම කෙනෙක් ඉඳගෙනම ඒ දෙපැත්තක් විස්තර කරනවා. හරි. ඇත්තටම අපි බලන්නේ මේක හැදෙන්න පුළුවන්ද කියන තැන බලනකොට අපිට ඔන්න ඔය කවලම කියලා එකක් නැතුව කවලම් කරනවා කියලා එකක් කතා නොකර තේ එකක් ගැන කතා කරන්න බෑ. ඒ කියන්නේ මේක හැදුනේ කොහොමද කියලා බලනකොට අනිවාර්යෙන්ම හම්බෙන එකක් තමයි කවලම් කරනවා කියන එක නිසා තමයි තේ එකක් ඉපදුනේ. හරිද? ඔන්න ඔය කවලම් කිරීම කියන තැන අපිට කවදාවත් අහුවෙන්නේ නැත්තේ අපිට හැමතිස්සෙම හම්බ වෙන්නේ හේතු ටික. විඥාණයට හැමතිස්සෙම කල්පනා කරනකොට හේතුමයි හම්බ වෙන්නේ. මෙන්න මේ මැද්දෙ සිද්ධ වෙන අර ක්‍රියාව අන්නේ ක්‍රියාකාරීත්වය කියන්නේම හරියට මෙතන අර අපි ගහ ගන්න කූඤ්ඤේ වගේ. හරි. අපි යන්නේ එතෙන්ට එතන කූඤ්ඤ ගහගත්තු නිසා අපිට කවදාවත් එතන පේන්නේ නැහැ. අපි එතනමයි ඉන්නේ. එතනමයි බැහැගෙන ඉන්න තැන. දැන් අන්නේ ඒක ටිකක් හිතන්න. දැන් කවලම් කරනවා කියන තැනින් අපි බැලුවොත් දැන් කවලම් කරනවා කියන එක බලන්න ඕන අපි මේක අර තුන නිසා ආපු එකක්ද කියලා. දැන් නිකන් අපි හිතුවොත් එකින් එක aran තේකොළ කියන්නේ කවලම් කරනවා කියන එකටද? හරි. සීනි කියන්නේ කවලම් කරනවා කියන එකටද? උණු වතුර කියන්නේ කවලම් කරනවා කියන එකටද? ඔය තුනෙන් එකක් ගානේ අරන් බැලුවත් කවලම් කරනවා කියන එකක් හම්බ වෙනවද? ඇත්තටම මොදන කවලම් කරනවා කියන එකක් ඔය තුන වෙන වෙනම අරන් බැලුවොත් ඒක හම්බ වෙන්නෙම නැති එකන්නේ. හැබැයි මේ කවලම් කිරීම කියන එක මේ ක්‍රියාව සිද්ධ වුණොත් තේකක් හම්බ වෙනවා බලන්න. අර තුනේම නැති එකක් අර තුනෙන්ම හම්බ නොවෙන එකක් උණෙන් පස්සේ හම්බෙන. ඒ තුනේම තිබුණ නැහැ. අපි හැබැයි තේක හැදුනට පස්සේ අපිට කියන්න පුළුවන් මේක හැදුනේ මෙන්න මේ තුන එකතු වෙලා. ඒ කියන්නේ එකතු කරනවා කියන්නේ මන්න අර කවලම තමයි. මේ තුන කවලම් කරලා තමයි තේක හැදුනේ කියලා කතා කරන්න පුළුවන්. හැබැයි අපි දැන් එහෙම ඒක තමයි. ඒ තුනෙන් බලන තාක්කල් අපිට හේතුවක් විදියට කවලම හම්බ වෙනවා. මේ තේක හැදුනේ මේ තුන කවලම් කරපු නිසානේ කියන තැන හම්බ වෙනවා. හැබැයි කවලම් කරනවා කියන එක බලන්න විග්‍රහ කරන්න පුළුවන් එකක්ද කියලා. අපි ওই කෝණ්‍ය ගහන්නෙම මහත්ය ඔතෙන්ට අපි බැහැගෙනම ස්ථාවරත්ව ෆික්ස් වෙලාම එතෙන්ට නිත්‍ය වෙලාමයි aran tiyene. අපි පොඩ්ඩක්වත් කවලම ගැන හිතන්නේවත් නැහැ. කෙලින්ම අපිට කවලම් වෙන දේවල් තමයි හම්බ වෙන්නේ. ඒකවල සීන. නමුත් දැන් මහත්ය පුළුවන් නිකන් විමසන්න කවලම් කරනවා කියන එකේ ඉඳගෙන කවලම් කරනවා කියන එක විස්තර කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔන්න ඔය පිහිටීම, ඔය පිහිටීමේ තියෙන නොපිහිටීම දැක්කොත් තමයි ඔන්න ඔතන කූණ්‍යයක් ගහගන්න බැරි බව. මෙතන කවලවමක්ම කියන එකට අර්ථයක් හම්බෙන්නේ නැති බව. විග්‍රහයක් එන්න බෑ ඔතෙන්. විග්‍රහයක් ආවොත් කවලම වෙලා ඉවරයි. කවලවට විග්‍රහයක් ආවොත් කවලම වෙලා ඉවරයි. ඒ කියන්නේ අපි කූණ්‍යයක් එතෙන්ට ගහගෙනමයි එහෙනම් බල්ලා තියෙන්නේ. එතන නිත්‍ය කරගෙනමයි අපි අරව බල්ලා තියෙන්නේ. කවලම් වෙන්න හේතු ටික බලලා. උපකාර වෙච්ච හේතු ටික.
ඔව් මම පොඩ්ඩක් ආයේ බාධා කරනවා මේ. ඔව් කියන්න. මේ අපේ දෙන්නගෙන්ම මම අහන්න කැමති මේ අමුතු වචනයක් ආවම මම ටිකක් ප්‍රශ්න කරනවා. මොකද මම මේ අපි කතා කරන එක නෙමෙයි මෙතන ඉන්න හැමෝටම මේක මොකද්ද මේ වෙන්නේ කියලා දැනගන්න ඕනනේ. දැන් අලුතෙන් වචනයක් ආවා මෙන්න මේ එඩ්වඩ් මහත්තයා යොමු කළා. මොකද්ද මේ කූණ්‍යයක් ගහ ගන්නවා කියලා. දැන් අපේ ලසන්ත මහත්තයත් කියනවා කූණ්‍යයක් ගහ ගන්නවා. ඒකෙන් මොකද්ද අදහස් කරන්නේ අපේ මේ එඩ්වඩ් මහත්තයාට කියන්න බලුවන්ද මොකද්ද කූණ්‍යයක් ගහනවා කියන්නේ?
මම අදහස් කරේ මේ රවි මහත්තයා මම එකෙන් අදහස් කරේ දැන් මට දෙයක් පේන්න නම් දැන් රුපියක් දකින්නවා කියනකොට රුපියක් දකින්න නම් මගේ මේ පැත්තේ මම කියන එක කුණ්‍ය ගහගෙන තමයි මම ලෝකයක් දකින්නේ නේ. يعني ඉස්සෙල්ලම මම ස්ථාවර වෙන්න ඕන. එහෙම වුණොත් තමයි ලෝකයක් දකින්නේ. නැත්තම් මම කියන ස්ථාවරේ නොතිබිලා අර මහා අතිපදෝ සූත්‍රයේ කියන විදිහට රූපය තිබ්බට අපි දැන් දකින්නනේ අපි මනෝපාරක් ගහගෙන ඉන්නකොට කවුරු අපි ළඟින් ගියත් අපිට ඒක ආපතනේ වෙන්නේ නැහනේ මම කියන දේ අපි සාපිත කරගන්න නැතුව. අන්න ඒකයි අර කුණ්‍යයක් ගහනවා කියන එකෙන් අදහස් කරේ. මම හිතන්නේ ලසන්ත මහත්තයා මට වැඩිය හොඳට ඔය කුණ්‍යය කියන එක පැහැදිලි කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ලසන්ත මහත්තයා පොඩි උදව්වක් කරන්න.
ඒ කියන්නේ මේ මොකක් හරි කියනවා කියලා ගන්න ගතිය වගේ එකක්ද?
නෑ නෑ ඔය ද්වයතාවයක් ගැනනේ කතා කරන්නේ. ලෝකයක් අපිට හම්බ වෙන්න නම් දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ මම මේ පැත්තේ ඉඳන් තමයි දේවල් දකින්න වෙන්නේ. මට දෙයක් කියන එක දකින්න හම්බ වෙන්නෙත් නෑ, අහන්න හම්බ වෙන්නෙත් නෑ. ඔය ආයි කතා කරන්නේ ඔය දෙකක ලෝකයේ ද්වයතාවයක් උඩනේ තියෙන්නේ. ඒකයි කුණ්‍ය කියන්නේ.
මම මේ අහන්නේ අර කුණ්‍යයක් ගහනවා කියන එකේ අදහස විතරයි නෑ. නැතනේ දෙවයතාවක් කිව්ව දෙකක් නේ જાති දෙයක්. එතකොට කුණ්‍ය දෙකක් ගහලාද?
නෑ. ඔ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මට තේරෙන විදිහට මේ පැත්තේ කුණ්‍යයක් නොගැහුවොත් අනිත් පැත්ත අපි දැන් අපිට යන
දැන් අනේ කුණ්‍යයක් ගහනවා මේ පැත්තේ කුණ්‍යයක් ගහනවා කියන්නේ මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ?
මම කියන ස්ථාවර කරගන්නවා කියන්නේ මමත්වය.
හරි, මමත්වය කියලා දෙයක් නිකන් ඒ වගේ දෙයක් තියෙනවා කියලා හිතා ගන්නවා නේද?
ඔව්, එහෙම හිතුවත් විතරයි අනිත් පැත්ත දකින්න
පුළුවන්. මොකක්? ඔව්, මොකද්දෝ තියෙනවා කියන ගතියට නේද ඔබතුමාගේ කූණ්‍යයක් කියන වචනේ පාවිච්චි කරන්නේ දැනට. මම මේ කියන එකේ අදහස නෙමෙයි මේ භාෂාර්ථය තේරුම් ගන්න මං
අහන්නේ. ඔව්, දැන් අපිට තේරෙන්නේ නැහනේ මම ඉඳලා දකිනවා කියලා දෙයක්, මම ඉඳලා කරනවා කියලා දෙයක් අපිට තේරෙන්නේ නැහැ. මම කියන එක අපිට දැන් අම්මලාත්වත් කියන්නේ නැහනේ මම කියලානේ. මම කියන්නේ අපිම හදාගත්ත දෙයක්.
අපිට ළමක්
තියෙනවා. ඔව්. එතකොට ඒ අන්නේ මම කියන ස්වභාවයක් බාර ගන්න එකටද ඔබතුමා කූණියක් ගන්නවා කියලා අදහස් කරන්නේ කියලා මං අහන්නේ.
ඔව් ඔව්
මට මේ මේ කතා කරන එක තේරුම් ගන්න මං වචනේ වචනේ අර්ථේ නිකන් අහන්නේ මේ 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 පැහැදිලි කරන්න හදන අර්ථේ නෙවෙයි ඒක අහුවෙන්නේ නැහැ නේ තාම
එහෙමයි
කූණියක් ගහ ගන්නවා කියන එක මොකද්ද කියලා මේ නිකන් අපිට කතා කරන භාෂාවට මේ මේ මම කියලා දෙයක් නිකන් බාරගත්තා වගේ නේද
බාරගත්තා වගේ කියලා තමයි ඔව් ඔව් එහෙමයි හරි ලසන්ත මහත්තයාගෙනුත් අපි අහමු මේ එතුමා මට වැඩිය ඔක ලස්සන්ට විස්තර කරලා දෙයි මං හිතා ලසන්ත මහත්තයා අපිට උදව් කරා
එතකොට මහත්තයා දැන් අතෙන්ට යවපුවා අපකා දැන් අපි ඒ ඒ අපිට හැදිච්ච හැටි අපි ඕන මේකක දෙපැත්තක් හැදුනොත් තමයි දෙපැත්ත හැදෙනවා කියන්නේම මමත් ඉන්නවා මොකද මට හම් වෙන ඒ දෙපැත්තක් තියෙනවා නේ එතකොට ඒක කූඤ්ඤ වැදලි ඉවරයි දෙපැත්ත හම් වුණා කියන්නේ කූඤ්ඤ වැදලා මහත්තයා භාෂෙන් කියනවා කූඤ්ඤ වැදලි ඉවරයි එතකොට අපිට බලන්න ඕන කූඤ්ඤය කියන එකෙන් සෝරි දෙපැත්ත කියන එකෙන් කූඤ්ඤයක් වදිනමයි කියලා තමයි හැබැයි දෙපැත්ත බලුවාම අපිට විස්තරයකුත් එනවා කූඤ්ඤ කියන තැනට ස්ථාවරත්වයක් එනවා මේ දෙක නිසා හරිද මේ දෙක නිසා මේ දැන් අපි ගත්ත උපමාට කියොත් මෙන්න මේ හේතු තුන නිසානේ තේක හැදුනේ කියලා කියනවා එතකොට බලන්න නිසා කියන එකට ඇවි තේකට අපිට ඇවිල්ලා නේද ඒක ස්ථිර වෙන විග්‍රහයක් ඇයි මේ තුන නිසා එතකොට බලන්න අපිට හම්බෙලාද කියලා ඇත්තම හේතුව අපි කියන්නේ මේ තුන නිසා තමයි තේක හැදුනේ කියලා හැබැයි බලන්න අපිට එක පැත්තකින් හැදිච්ච තේකත් හම්බෙලා ඵලයක් හම්බෙලා කියන්නේ අපිට හැදිච්ච ඒ ඵලය හම්බ වෙන්නෝ ඒ සකස් වෙන්න උපකාර වෙච්ච තේකොළ සීනි වුණ වතුර කියන ටිකත් හම්බෙලා. ඒ කියන්නේ දෙපැත්තක් ගොඩ නැගිලා නේ. ඉතින් මේ විදියට බලනකොට. ඒක නිසා බලන්න ඔය දෙකෙන් බලන තාක්කල් හම්බෙන්නේ ඔය හේතු ටික අරන්. තේකොළ සීනි වුණ වතුර කියන හේතු ටික අරන් බලන තාක්කල් හම්බෙන්නේ හැදිච්ච තේකට හම්බෙන විග්‍රහය. වෙන විදියකින් කිව්වොත් ලෝකයක් හම්බ වෙලා හැදිච්ච තේ එකක් තියෙනවා ඒ තේ එක හම්බෙච්ච මම මේ පැත්තේ ඉන්නවා කවදාවත් තේ එක හැදෙන එක නවත්තන්නත් බෑ ඒ තේ එක හම්බ වෙන මම ඉන්නවා කියන එක නවත්තන්නත් බෑ පැහැදිලිද මහත්තයා එහෙම බලනකොට ඒ වර්ධ තේරුම් ගන්න එඩ්වන් මහත් කවුද
ඔතන මහත්තයා අනේ සමා වෙන්න මම මැදර පැන් ඔබතුමා කියලා ඉවර කරා
නෑ මං අහන්නේ මහත්තයත් එක්ක මේ කියන්නේ ගියොත් තමයි හොඳ එකින් එකට කතා කරන්න ඕනේ නැත්තම් මහත්තයට එතන ලියන්න ඕනේ නැත්තම් මේක මං කියාගෙන යනකොට මම මහත්තයත් කියනකොට එතන හේතු තුන අරගෙන අපි කිව්වොත් ඒක හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙමයි කියලා බලනකොට මොකද්ද තියෙන වරද අපිට හැදීම කියන තැනද හම්බෙන්නේ හැදිච්ච හේතු ටිකද හම්බෙන්නේ
ඔව් දැන් එහෙම ගත්තොත් එහෙම හැදිච්ච හේතු ටිකමයි හම්බ වෙන්නේ වසන්ත මහත්තයා හැබැයි අපිට මට ප්‍රශ්නයක් තියෙනවා අපි අපිට හම්බ වෙන්නේම ලෝකයක් කියලා අපි ගත්තොත් ලෝකය නිත්‍ය වෙලා නේද තණ්හාව කියන දෙයක් එවෙලේ අපි හදා ගන්නවා මිසක් තණ්හාව කියන දෙයක් දිගටම ඇවිල්ලත් නැහනේ නිත්‍යභාවය කියන දෙයක් දිගටම ඇවිල්ලත් නැහනේ ලෝකේ එහෙමනම් අපිට මේක ඉවර කරගන්නත් බෑනේ එතකොට අර ඉවිලේවල හදා ගන්නවා කියන එක ඔතනින් ඉලිප් වෙනවද කියන එක මට ප්‍රශ්නයක්.
ඔව්. දැන් මෙහෙම හිතමු අපි දැන් යන් අනිත් පැත්තට දැන් අපි බලන් ආවේ අර තුන තේක කියන එක අරගෙන අපි හැදිච්ච එක කොහොමද කියලා බැලුවා. දැන් බලන්න ඔන්න ඔය එතන නේද මෙන්න මේ අර නিত্যභාවය. අර කූඤ්ඤ එතන නේද වදින්නේ. කිවි හේතු තිබුණ නිසා දැන් අපි කිව්වොත් එහෙම මෙන්න මේ හේතු කලින් තිබුණ නිසා තේක හැදුනා කියලා කිව්වොත් අනර මහත්තය වගේ කිව්වා වගේ තිබිච්ච කලින් ඉඳලා පැවතීගෙන ඇවිල්ලා මේ මොහොතේ හැදිච්ච තේකක් වෙනවා හරිද ඔය හේතු තුන කලින් තිබුණා කියලා අරගෙන බලන තාක්කල් අපිට හම්බෙන්නේ මේ හේතු තුන තිබුණ නිසානේ මේක හැදුනේ කියලා හරිද? අන්න ඒ කතාවෙන් වෙන්නේ අනර මහත්තයා කිව් දේ එතකොට වෙන්නේ. අපිට එතකොට පේන්නේ දිගටම මේ හේතු ටික නම් තියුණා. ඒ මේ මොහොතේ තමයි තේ හැදුනේ. හැබැයි මහත්තයා හුවේ එතන එතන නේද මෙන්න මේ කූඤ්‍ය වදින්නේ කියලා. ඒක නේද හුවේ? වඩා කිය.
එහෙමයි. මේ එවෙලේ දැන් තණ්හාව කියන එකත් දිගටම තියෙන එකක් නෙවෙයි. ඒකත් අවිජ්ජාව කියන එකත් දිගටම තියෙන දෙයක් නෙවෙයි. මේ අපේ මෝඩකමට එවෙලේ වෙලේ හදා ගන්නවා කියන එක තමයි එකක් වගේ තමයි මට තේරෙන්නේ සන්ත මන්ට.
අන්න හරි. එතකොට බලන්න හැදෙනවා කියන ක දැන් අපි තේකොළ සීනි වුණ අතුර තෙවුණ කියන නිසාද තේකක් හැදෙන්නේ? ඔතන හැදෙනවා කියලා මොකක් හරි ක්‍රියාවක් යෙදුනොත්මද තේකක් හැදෙන්නේ? අන්න එතන ඉතින් අර තුන ඕනත අපිට අර තුන තියෙන තාක්කල් නිකන් හිතුවත් ඒ තුන තියෙන තාක්කල් තේකක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අපිට කියන්න පුළුවන් ද මේව තිබුණ නිසා හම්බෙන එකක් කියලා? මේ තිබුණ නිසා හම්බෙනවා නම් අපි තේ හදනවා කියලා එකක් කරන්න දෙයක් නැහැ. එහෙනම් ඔය තුන නිකන් තියෙනකොට තේ හම්බෙන්නවා. එතකොට තේරෙනවද ඔය තුන තිබුණා කියන පැත්තෙන් කවදාවත් මේ මොහොතට තිබුණා කියන එක කියෙදෙන්නේ නැහැ. ඇයි යෙදෙන්නේ නැත්තේ? ඒ තුන තිබුණ පළියට තේ එකක් හැදෙන්නේ නැ මොන මොහොතේ. එහෙනම් හැදෙනව නම් හැදෙන්නේ. ඕකෙන් තේ එකක් හැදෙනව නම් හැදෙන්නේ තිබුණ නිසා හැදෙන එක නෙමෙයි. මේ මොහොතේ මොකක් හරි ක්‍රියාකාරීත්වයක් නිසා තමයි මේ මොහොත කොට නැගෙන්නේ. නැතුව තිබුණ දෙයක් නිසා ගොඩ නැගෙනව නෙමෙයි. අන්න ඒකට තමයි බලන්න ඕන හදනවා කියන එක ගත්තොත්. අපි එතන හදනවා කියන එක ගත්තොත් අපි කර හදනවා කියන එකෙන් අදහස් කරන්නේ මෙතන කවලම් කරනවා කියන ක්‍රියාව ගත්තොත්. කවලම් කරනවා කියන ක්‍රියාවක් ගැන කියන්න පුළුවන් ද මේ කලින් තිබිලා අන්න අර හේතුවල තිබිලා තම තේකොළවල සීනිවල උණු අතුර තිබුණ කියමකෝ. ඒ තුනේ තිබිලාද මේ කවලම් කිරීම කියන ක්‍රියාවක් මෙතෙන්ට සම්බන්ධ වුණේ? ඉස්සෙල්ලන්නේ එතන දකින්න. අන්න එතකොට තමයි මහත්තයට ඔන්න ඔය පැත්ත පේන්න ගන්න. මේ මොහොතේ කෝණ්‍ය වදින්නේ මේ මොහොතෙම යෙදෙන මෙන්න මේ අපිට හම්බෙන්නේ නැති ක්‍රියාකාරීත්වයේ නේද මෙන්න මේ මමත්වයේ ස්ථාවර කරලා දෙන්නේ. මේ මොහොතේ තේ එකක් හම්බ වෙන කෙනා මම කියන කෙනා ස්ථාවර වෙන්නෙම අන්නාර කවලම කියන එක යෙදීමම නේද තේකේ හැදීමත් හැදෙන තේක හම්බ වෙන කෙනත් කියන නිර්මාණය වෙන්නෙම මෙන්න මෙතනින් නේද? මාතර පැහැදිලි දෙ දෙපැත්ත. දැන් අර තුන තියෙන නිසා තේක හැදුනත් නෙමෙයි. එහෙමනම් මෙන්න මේ කවලම යෙදිච්ච නිසා කවලම කියන ක්‍රියාකාරීත්වයක් මේ මොහොතේ යෙදෙන නිසා තේකක් ඉපදුනා. ඉපදුන තේක නිසාම නේද මේ පැත්ත තේ හම්බ වෙන මමත් හැදුනේ. එතකොට බලන්න මේ දෙක කවදාවත් හැදෙනවද මෙන්න මේ ක්‍රියාකාරීත්වය කියන එක සිද්ධ නොවුනනා. මතර පැහැදිලිද? කවලම කියන ක්‍රියාව සිද්ධ නොවුනනා තේ කියන එකක් හැදෙයිද හැදෙන ඒ තේ හැදෙන තේක හම්බ වෙන මම මේ පැත්තේ ඉඳීද තේකට සාපේක්ෂව. මං අහන්නේ ඒ දෙක තියෙන තිබුණ දෙයක්ද අන්නාර ක්‍රියාකාරීත්වයේ නිසාම මේ මොහොතේ විද්‍යමාන වෙනවද තේ හැදිච්ච තේක කොයි තේක හම් වෙන මමෙකුයි? හොඳට බලන්න.
ඒ ක්‍රියාකාරීත්වය නිසාමයි මට දෙපැත්ත හම්බ වෙන්නේ.
අන්න හරි. නැතුව දෙපැත්ත කලින් දෙපැත්ත තිබිලා මේ ක්‍රියාකාරීත්වයක් හම්බුණා. අර හේතු තියෙන නිසා ක්‍රියාකාරීත්වයක් හම්බුණා කියන්න බෑ. ඒකොල සීනි වුණ උතුර තියෙන නිසා කවලම් වීම කියන එක ඉබේ සිද්ධ වෙනවද? නෑනේ. කවදාද?
හැබැයි අපි මේ බුද්ධ දේශනාවලට අනුව බැලුවොත් ඒක මේ නිකන් උඩින් කියා වගේ නොත් කියාගෙන ගියොත් චක්කුං පටිච්ච රූපේච උප්පත්ති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලා තමයි ඕක අපි කඩාගත්තොත් එහෙම චක්කුව තියෙන නිසා රූපය තියෙන නිසා තමයි අපිට ස්පර්ශය හම්බ වෙන්නේ කියලා මතුපිට අර්ථයක් එන්නේ.
නමුත් අපි දැන් තින්න සංගති පස්සෝ කියන්නේ ලෝකේ හම්බ වෙන ක්‍රම විග්‍රහය නේද? එතකොට ලෝකේ හම්බ වෙන විග්‍රහය ඉක්මවා යෑමක් නේද වෙන්න ඕන මෙන්න මේ ප්‍රත්‍ය උත්පන්න, ඒ කියන්නේ පටිච්චසමුප්පන්න බව දකින්නකොට වෙන්න ඕන ඕකට මෙච්චර කාල තිබිච්ච චක්කුම් පටිච්ච රූපේ චුප්පජ්ජති කතාවනේ අපි පිටලා ඉන්න තැන. ඒක ස්ථිර වෙන එකද වෙන්නේ මේක දකින්නකොට ඒකට තිබිච්ච අන්නාර යන්නේ වටිනකම අපි ඒ වැහැගත්තු වැරදි බැස ගැනීම වැරදි කියලා අන්නාර මගේ වැරද්ද අහුවෙන එකද ඔතනින් වෙන්නේ. ඔක දැකීමත් එක්ක මේක දැකීමත් එක්ක මෙච්චර කල් අපි තින්නන් සංගති පස්සෝ කියලා තමයි බැලුවේ. හැබැයි පස්සේ නිසා තින්න මේ තුනක් හම්බුණා කියන කතාව මේක කෙලින්ම නොපිටට හැරෙනව නේද ඔතනම. අපි හිතාගෙන හිට විදිය කෙලින්ම අනිත් පැත්ත ගහනව නේද? නේ? මේ තුන නිසා තමයි අපි මේ තුන නිසානේ අපිට හම්බ වෙන්නේ කියන තැනින් අපි හේතුයි බල. අපි හදාගෙන ඉන්නේ මේ විදියට. හැබැයි අපි හරියටම මෙතන මෙන්න මේ ඔය තුනේ නොපෙනෙන අර නිසා කතාව දැක්කොත්, නිසා කතාව කියන්නේ මෙන්න මේ කවලං කරනවා කියන එක කතාව දැක්කොත් ඔහොම තුනක් හම්බ වෙන්න පුළුවන්ද කියන තැනට හිතන්න. ඔය තුනෙන් මේ නිසා කියන එකක් හම්බ කවලමක් හම්බුණාද? කවලම නිසා ඔය තුනට අර්ථයක් ඉපදුනාද? තේකට හේතු නම් දැන් අපි බලන කවලං කරාට පස්සේ අපි කියනවා හැදුච්චෙම කවලං කිරීමට ගත්තෙ මොනවද? තේකොළ සීනි උණු අතුර. කවලං කිරීම නිසා හැදුනේ මොකද්ද කියන ප්‍රශ්නේ බැලුවොත් හම් වෙනවා තේක. හොඳට හිතන්න මහත්තයා, දැන් මේ දෙපැත්තක් හැදුනේ පල්ලයකුත් හේතු ටිකකුත් හැදුනේ කවලං කිරීම නිසා කියන බව පැහැදිලිද හොඳට?
ඔව් ඔව්.
කවලං කිරීම නිසානේ දෙපැත්තක් හැදුනේ. හොඳට බලන්න, කවලං කිරීම නොකෙරුණා නම් තේකොළ සීනි උණු වතුර කියන එකට හේතු කියලා නමක් දෙන්න පුළුවන්. අපි දැන් හිතාගෙන ඉන්නෝ නේද, මම මේ කියන එක ටිකක් සිවුම තේරුම් ගන්න ඕන. අපි හිතාගෙන ඉන්නේ තේකොළ සීනි උණු වතුර කිව්වහම අපේ ඔළුවට ඇවිල්ලා තියෙනම හේතු ටික තමයි මේ තියෙන්නේ කියලා. දැන් බුදුහාමුදුරන්ගේ විග්‍රහයට අනුව හේතු කියන්නේ කලින් තියෙනවද? මේ ඇති කල්හි මේ වේ. හේතුව ඇති කල්හිමයි ඵලය ඇති, ඵලය ඇති කල්හිමයි හේතුව. එහෙනම් අපිට හේතු කියන එකට අර්ථයක් උපදින්නේ. හොඳට බලන්න මේ තේකොළ සීනි උණු වතුර පැත්තකට දාලා බලන්න. හේතු කියන තැනින් බලන්න, හේතු කියන එකට අර්ථයක් උපදින්නේ මොකක් තිබුණොත්ද හිතන්න?
ඵලයක් තිබුණොත් තමයි.
ඵලයක් තිබුණා. ඵලයක් නැති තැනකට මට හේතු කියලා කියන්න පුළුවන්. කියන්න බෑනේ. ඵලයක් නැති තැනක හේතු කියලා කිව්වොත් ඒක පිස්සු වගේ නේ, එතන කිසිම අර්ථ පදනමක් නැහනේ. හරි. එහෙනම් බලන්න, තේක හැදුනොත්ම විතරයි නේද අර ටිකට හේතු කියන එක යෙදෙන්නේ. හැබැයි ඒ ටිකට හේතු කියන බව යෙදෙන නිසාම නේද අන්නර තේකට ඵලය කියලා යෙදෙන්නේ. හොඳට බලන්න මේ දෙකෙන් කොයි පැත්තද තියුනේ? හේතු ටික තිබුණ නිසා තිබිලා ඵලයක් හම්බුණාද, නැත්නම් ඵලය නිසා හේතු හම්බුණාද, නැත්නම් මේ දෙක එකට හම්බ වුණාද? ওই තුනෙන් කෝකද? හේතු ටික
තිබිලා මට හිතෙන්නේ ওই තුනම වැරදි කියලා මට හිතෙන්නේ අසන්තුවන්. මම දන්නේ නැහැ, මට තේරෙන්නේ
තේකොළ තිබුණ තේකොළ සීනි වතුර තිබිච්ච නිසා තේක හම්බුණාද, නැත්තම් ඵලය තිබිලා හේතු ටික හම්බුණාද? ඒක වෙන්නේ නැති දෙයක්නේ. හරි. ඵලය තේක තිබිලා තේකොළ සීනි වතුර හම්බෙනවත් නෙමෙයි. තේකොළ සීනි වතුර කියලා තේක හම්බුණත් නෙමෙයි. හැබැයි මේ මෙන්න මේ දෙකම එහෙනම් වෙන වෙනම හම්බ වෙනේවද? මේ දෙකම ක්‍රියාකාරීත්වයක් නිසා ගොඩ නැගීමක්ද තියෙන්නේ? ක්‍රියාකාරීත්වයක් කියන එක මම කරනවද මම කරන්නේ නැද්ද කියන කතාවට ගියොත් ආපහු මොකද්ද ඔය කියන්නේ? නොකිය කියන්නේ ක්‍රියාකාරීත්වය ස්ථිර කරගෙනමයි ඔය බලන්නේ. මම කරන දෙයක් නෙමෙයි කියන එකකුත් නැහැ, මම කරනමයි කියන එකකුත් නැහැ. කිරීමක් හරි නොකිරීමක් හරි කතා කරනව නම් කිරීමත් නොකිරීමත් කතා කරන්න කරන්නෙක් ඉන්න ඕනද නැද්ද?
ඔව් ඔව්.
ආයි බැහැගෙන කරන මම කරන්නේ නැහැ කියලා එකකුත් නෙමෙයි මම කරනවා කියලා එකකුත් නෙමෙයි මෙන්න මේ කරනවා නොකරනවා කියන බව යෙදෙන නිසාමයි මම උපදින්නේ අපිට හිතෙන්නේ මම ඉඳගෙන කරනෝ එක්ක මම ඉඳගෙන කරන්නේ අපි ඉන්නේ අනිත් පැත්තට හැමදේසෙම හිතන්නේ නේ එහෙම නේද මත්තේ අපි යන්න බලන්න දන්නේම නැතුව අර ක්‍රියාකාරීත්වය මම කරගෙනමයි ඉන්නේ මමමයි කවලම් කරන්නේ හරි හැබැයි මම කවලම් කරනවද කවලම් කරන කියන ක්‍රියාව යෙදුනේ නැත්තම් හොඳට බලන්න මම උපදිනවද කියලා බලන්න මමත් දැන් මෙහෙම හිතන්න නිකන් මමත් ඉන්නත ඒකොල සීනි වුණ උතුරක් තියෙනවා දැන් කිසිම ලෝකයක් ගොඩ නැගෙනවද තේ එක හැදෙනවද නැහැ තේක හැදෙන්නේ නැති තැන හේතුවක් හේතු ටික තේකොල සීනි වුණ උතුර කියලා යෙදෙනවද යෙදෙන්නේ තේකට ඵලය කියලා යෙදෙනවද යෙදෙන්නේ බලන්න එහෙනම් ඒ දෙක ඒ ඒ එතන තේක හම්බ වෙන මම යෙදෙනවද බලන්න මේ කවලම කියන එක නැත්තම් ඔය ඔය තුන් පැත්තම යෙදෙනවද යෙදෙන්නම නෑ නේද
නෑ ඒක ක්‍රියාව යෙදු ක්‍රියාව කළොත් විතරයි ඔය තුන් පැත්ත අහුවෙන්නේ
අන්න හරි දැන් එතකොට මේක එතකොට මෙතන ක්‍රියාව යෙදුනොත් විතරම නේද අන්න අර ටිකට හේතු කියන එක අර්ථකථනය දෙන්න පුළුවන් ඒ හේතු නිසා තමයි මෙන්න මේ තේක කියන්නේ ඵලය කියන එක දෙන්න පුළුවන්. ඒක නිසාම නේද ඒ තේක හම්බ වෙන මම මෙතන ඉන්නවා කියන එකට අර්ථයක් තියෙන්නේ. අර කෝණ්‍යටි ස්ථාවරයක් තියෙන්නේ. පැහැදිලිද මාතර දැන් තුබ්බත්. තේරුණාද? එතකොට බලන්න මම කරපු එකක්ද ක්‍රියාකාරීත්වය කියන එහෙම නැත්නම් කවලම් කිරීම කියන එක නිසා එක පැත්තකින් හේතු ටිකක් ඉපදිනවා. තව පැත්තකින් ඵලයක් ඉපදිලා එතකොට ඔය දෙක හම්බෙන මම කෙනෙකුත් මේ පැත්තේ දන්නේම නැතුව ඉපදිලා දැන් මගේ මම කියන එකේද මේක සිද්ධ වුනේ හොඳට බලන්න කවලම් කරනවා කියන එක නිසා මම ඉපදුනා අන්න එතන බලන්න ඔය කෝණ්‍යට තියෙන ස්ථාවරේ මේ මම කියලා ගන්න තැන කවලම් කරනවා කියන එක නිසා හේතු ටිකයි ඵලයයි මමයි. යෙදෙනවද? නැත්තම් මම ඉඳලා මම කවලම් කරලා තේකොළයි සීනියුතර මම කවලම් කරලා ඵලයක් හැදෙනවද? බලන්න මෙතනින් වඩාම මේ මම ගොඩ නැගිලා තියෙන්නේ මමද ඉස්සෙල්ලා ගොඩ නැගුණේ කවලම් කිරීම නිසා මම ගොඩ නැගුණාද? අන්න එතන මහත්තයට පැහැදිලියි. මම ඉඳලාද කවලම් කිරීම ගොඩ නැගුණේ නැත්නම් කවලම් කිරීම කියන ක්‍රියාව නිසාම මම ඉපදුනාද?
එතන පැහැදිලිවත්නම් ක්‍රියාව නිසා මම ඉපදින බවක් තමයි තේරෙන්නේ.
අන්න. නේ ක්‍රියාව නිසානේ මම ඉපදුනේ. එතකොට ওই කෝණ්‍ය කොතෙන්ට දිස්තාවර වෙන්නේ? දැන් කවලම් කරනවා කියන එක බලන්න කවලම් කරනවා කියන්නේ මටද? අන්න ඒ පැත්තෙන් බලන්න කවලම් අපි නිකන් බැලුවොත් ඒක කඩා ගන්න ඕනේ නේද කවලම් කරනවා කියන්නේ මමද දැන් කවලම් කරනවා කියන එකට මාත්‍ය කියනවනේ දැන් එතන කොහොමද අපි මේක දකින්නකොට මොනින් මෙතෙන්ට මේ කුණ්‍ය වදිනවනේ අන්න ඒක නොවැඩි බලන්නේ එතකොට බලන්න කවලම් කරනවා කියන්නේ මම කියන එකද නිකන් හිතන්නේ ඒ අපි ක්‍රියාවකට මම කියලා කිව්වොත් හරිද එහෙමනම් ඉතින් ඕනම ක්‍රියාවකටම දුවනවා කියන්නේ හැමතිස්සෙම මම වෙන්නවා. කනවා කියන ක්‍රියාව ගත්තොත් ක්‍රියා හැමතිස්සෙම මම වෙන්නවා. ඒ කවලම් කරනවා කියන්නේ මමද? ආයිසරය මං අහන්නේ. කවලම් කරනවා කියන්නේ මමද?
නෑ එහෙම කියන්න බෑ.
එහෙම කියන්න බෑ. එහෙනම් කවලම් කරනවා කියන එකේ මට පෙන්වන්න. කවලම් කරනවා කියන්නේ අදහස ඇතුලේ තියෙනවද තේකොළ වුණ වතුර හොසී තියෙනවද කියලා බලන්නකො වෙන එක අදහසක්වත් ගන්න පුළුවන්ද කියලා මම මහත්තයට කිව්වොත් කවලම් කරනවා කියන එක විස්තර කරන්න දැන් ඕකේ තියෙනවද දැන් අන අපි දුම් ඔතන ඉන්න ඔක්කොටම මං කිව්වොත් කවලම් කරනවා කියන එක විස්තර කරන්න දැන් මම කියන්නේ නැතේ ඒගොල්ල සිනුනතර කතාව. කාටද ওই කබලම් කරනවා කියන එක විස්තර කරන්න කිව්වහම ඕකේ තේකොළයි සිනුනතරයි කතාව එන්නේ කාටද? එක එක්කෙනාට එක එක වේ මතක් වේ. ඕක ඕක නිසා මතක් වෙනවා. ආ කබලම් කරනවා කියන්නේ මෙතන මේ අපි දුම තින්ත ජාතියක් කබලම් කරනවා කියලා එක්කෙනෙකුට. තව එක්කෙනෙකුට එන්න පුළුවන් තේකොළයි සිනුනතරයි තමයි කබලම් කරන්නේ. එතනමත් කබලම් කරනවා කියන එකේ තිවිච්ඡද ඔය අපි කවලම් කිරීමට එකතු කරපු දේවල්ද? හොඳට බලන්න. කවලම් කරනවා කියන එකේ තේකොළ සීනිමුණතුර තියෙනවද? නැත්නම් කවලම් කිරීම කියන එකට අපි පරිබාහිරින් එකතු කිරීමක්ද කරලා
තියෙන්නේ? පරිබාහිරින් එකතු කරලා නැතුව අපිට කලවම් කිරීමක් හම්බ වෙන්නේ නැහැ නේද ලසන්තමා?
හම්බ වෙන්නේ නැහැ. එතකොට කවලම් කිරීම කියන එකේ අන්න හරියට දකින්න එතන. එනම් කවලම් කිරීම කියන එකට අර්ථයක් තියනවද? කවලම් කිරීම කියන එකට අදාළම නොවන ටිකකින් කවලම් කිරීමක් විද්‍යමාන වෙනවද? අන්න එතෙන්ට හිතන්න. කවලම් කිරීම එකක් නිත්‍ය වශයෙන් මේ ලෝකෙ තියෙන මේ ක්‍රියාව කොහෙවත් තියෙන එකක්ද? නිත්‍ය වශයෙන් මෙහෙම ක්‍රියාවක් අපි විද්‍යමාන වෙන නිසා හිත අපි හේතු ටිකක් ඇසුරෙන් හිතා ගන්නවා. දැන් නිකන් අපි කිව්වොත් එහෙම තේකොළ දිහා බලලා, උණු වතුර දිහා බලලා, සීනි දිහා බලන්න. මේක හොඳට ප්‍රායෝගිකව හිතන්න. එතකොට ඒ තුන දිහා බලලා මහත්තයට මම කිව්වොත්, හරි මහත්තයා කියනෝනේ ඒ තුන නිසා කවලම් කිරීමක් වෙන්න බෑ කියලා. ඔක ප්‍රායෝගිකවම හිතන්න. මහත්තයට මම මේ කවලම් කතාවක් නොකිය මහත්තයට මම තේකොළ සීනි උණු වතුර බලන්න. නිකන් අපි මේ ප්‍රායෝගිකවම බලන්න. ඒ තුන දිහා බලන මහත්තයට කවලම් කියන අදහසක් එනවද කියලා මට කියන්න ආවංකෝ. එතන බලන්නකොට
වෙන වෙනම තියෙනවනම් එහෙම අදහසක් එන්නේ නැහැ
ලසන්තුමා. එතන මහත්තයෙක් වුණේද ඒ තුන නැතුව කවලම් කරන්න බෑ කියලා. ඒ කියන්නේ ඒ තුන ඕනෙමයි කියලා කවලම් කරා. එතකොට කියන්න පුළුවන්ද ඒ තුන තිබුණ නිසා කවලම් කිරීමක් කියන එකක් එනවනම් මහත්තයට ඔය තුන නිකන් තියෙනකොටත් කවලම් කිරීම අදහසක් නිකන්වත් මතු වෙනවද? තේකොළ සීනි උනතුර කියන තුන දිහා බලනකොට. ඒක වෙන්න පුළුවන්.
වෙන්න බෑ.
වෙන්න බෑනේ. එහෙනම් බලන්න ඔය තුන නිසාම කවලම් කිරීම ආවද? නැත්නම් කවලම් කරනවයි කියලා හිතපු නිසා මහත්තයා ඔය තුනම මෙතෙන්ට යමුණුවද?
කවලම් කිරීම නිසා මේ තුන යොදාගත්තා
කියේ. යොදාගත්තා. දැන් මහත්තයා ඉස්සෙල්ලා කිව්වේ ඒ තුන නැතුව බෑ නේද මේක කරන්න.
එහෙමයි.
නමුත් ඔය තුන නමුත් මම අර එක වෙනම පෙන්වෙයි. ඔය තුන දැක්කට ඔය තුන වෙනම බැලුවට එහෙමනම් අපිට අනිවාර්යෙන් ඔය තුන නිසාම නම් කවලම වෙන්නේ. ඔය තුන දකින්නකොටත් කවලම ඔය තුනෙන් හිතට එන්න ඕනද නැද්ද? නිකන් දකින්නකොට. එහෙම වෙනවද? එන්නේ නැහැනේ කවදාවත්. අන්න ඒකම දකින්න. කවලම කියන එක මේ තුන තියෙන නිසා එනව නෙමෙයි. කවලම කරන නිසාම ඒ ක්‍රියාව යෙදෙන නිසාම තමයි අපි ඔන්න ඕකට හේතු ටිකක් උපදන්නේ. නැත්නම් කවලමේ තියෙනව නෙමෙයි තේකොළ සීනි උණු වතුර. කවලම් කරනවා කියන එකට තේකොළයි තිත් නැහැ, උණු වතුරයි තිත් නැහැ, සීනියයි තිත් නැහැ. ඔය ටික අපි ගැට ඕකට අපි උපකාර කරගන්න යොදන නිසාම තමයි අපි ඔන්න ඔය කවලම් කිරීම කරන්නේ මෙන්න මේවෙන් කියලා අපි තමයි අර තුන හේතු කියලා නම් කරගන්නේ. නැතුව ඒ තුන දෙන නිසා කවලම් ඉපදුනා නෙමෙයි තේකොළෙන්නේ උණුතර සීනි තියුණා කියලා කවලමක් කියන එක නිකන් වෙන එකක්ද? වෙන්නේ නැහැ මෙතන. ඒක තියන දේකුත් නෙමෙයි වෙන දේකුත් නෙමෙයි. එතකොට මෙන්න මේ ක්‍රියාකාරීත්වයක් යෙදුනොත් විතරමයි ක්‍රියාකාරීත්වයක් යෙදුනොත් විතරම නේද අන්න අරහෙම තුනක් මේකට ආඳගන්න එක සාධාරණ වෙන්නේ. කවලම් කරන්න නම් හේතු මෙන්න මේ තේකොළ සීනි උණු වතුර ඕනේ මයි කියන තැනට යන්නේ කවලම් කිරීම කියන ක්‍රියාව යෙදුනොත් විතරම නේද? හරිද නේ? කවලම් කිරීම ක්‍රියාව යෙදුනොත් විතරමයි අන්න අර තුනේ ගැට ගැහිම වෙන්නේ. එහෙම වුණොත් විතරම නේද ඔය තුන නිසාමයි තේ එක හැදුනේ කියන පැත්තට ඔන්න අපිට තේ එක හම්බ වෙනවා. හැබැයි කවලම කියන එක කවදාකවත් ඒ කවලමද හම්බුනේ තේ කොළ සීනි උණු අතුර නිසා තේ එකක් කියන බවද හම්බේ බලන්න වැහෙන හැටි ක්‍රියාව හම්බෙන්නේ
නැහැ ඔව් කවලම නිසා හම්බෙච්ච දේවල් ටික තමයි අපිට පේන්නේ අරක කවලම කියන එක පේන්නේ නැහනේ
කවලම කියන එක කවදාකවත් පේන්නේ ඔන්න ඔය නොපෙනෙන විද්‍යමානත් නොවෙන මේක ඉන්ද්‍රියකටවත් අහු නොවෙන එකකට නේද අපි ওই කුණ්‍යක් කියලා ගහලා හිතාගෙන ඉන්නේ පැහැදිලි අපි ওই මම කියලා හිතාගෙන ඉන්නෙම ඔන්න ඔය අපිට තේකොළ සීනි උනතරවත් නොදකින් නොල දකින්න නොලබෙන තේක කියන එකිනුත් කවලම කියලා එකක් හම්බ වෙන්නෙම නැහැ හරි තේක කියන එක දැක්කාම අපිට කවලම කියලා එකක් හිතට එන්නේ නැහැ නේ කවදාක තේක ගැන හිතනකොට තේක විතරයි තේකොළ උනතර සීනි හිතනකොට ඒ තුන විතරයි එහෙමනම් කවලම කියන එක දැන් මොකද්ද තියෙන කවලම කියන එකට තියෙන අර්ථය මොකද්ද බලන්න දැන් කියන්න දැන් කවලම කියන එක නිසා අර ටික ඉපදුනා. හැබැයි කවලම කියන කවලම නිසා අර ටික ඉපදුනා. ඒ ටික නිසා කවලම ඉපදුනා නම් ඔන්න අපිට අර්ථයක් තියෙනවා. ආ ඒ ටික නිසාමයි නේද? ඒ ටික නිසාමයි ඒ ටිකේ තිවිලමයි මේ කවලම කියන එක හටගත්තේ. හැබැයි මෙතන කවලම කියන එක දැන් බලන්න ඒ තුනේ නොතිබිච්ච නිසා නම් කවලම කියන එකට තියෙන අර්ථය මොකද්ද කියලා කල්පනා කරන්න. තව දුරට ඔය තේකොළෙන් සූර්ණි මොනතරවද නොතිබුණා නම් මෙහෙම එකක් කවලම කියන එක. කවලම කියන එකට අර්ථයක් තියෙනවද කියලා හිතන්න.
නෑ එහෙම ගන්නවත් බෑ. කවලම කියන එකටත් අර්ථයක් ගන්න බෑ අර තුන නැතුව.
ආන්න. එතකොට කවලම කියන එකේ කවලම කියන එකේ කවලම කියන එකට අර්ථයක් තියෙනවද? මං අහන්නේ කවලම කවලමෙන්ම දකි තේරුණාද අපි කරන්නේ කවලම දකින්න ගිහිල්ලා ඇහුවොත් අපි කවලමට විස්තරේ ඇහුවොත් කියන්නේ කවලම ගැනද මාත්‍ය හොඳට බලන්න අපි ඒකේ නැති තේකොළ සීනි උනතර මෙතෙන්ට ගන්නවද හිතලම හොඳට බලන්න වෙන වැඩි
ඔව් ඒකෙන්නේ කතා කරන්න වෙන්නේ දැන් අපි අසුබය කියලා වඩන්න නම් එළියේ තියෙන රූපය අසුබයනේ දකින්න කියන්නේ බුදුහාමුදුරු
ඔව් ඒක කරන්නේ ලෝකෙට දැන් මේ පස්සේ කියන එකෙන් මේ පස්සේ දැක්කොත් නේද දැන් මේ පස්සේ මුල් වෙලා නම් මේ සසරම ගොඩ නැගෙන්නේ එහෙමනම් සසර කියන එක අසුභය සුබ ඔය කතා එකක්වත් ගොඩ නැගෙන්න පුළුවන්ද ගොඩ නැගෙන හේතුව කියන හේතුව යෙදෙන තැන දැක්කොත් ඒ ගොඩ නැගීම වෙන තැන දැක්කොත් සසර ගොඩ නැගෙන්න පුළුවන්ද කියන එකයි මම කියවර මේක වෙන්න පුළුවන්ද කියන තැනට ඕන අපි එන්නේ දැන් කවලම කියන එකට අර්ථයක් තියෙනවද කියලා බලන්න කවලම කියන අදහස තුල. කවලමට අපි අර්ථයක් වෙන හේතු ටිකක් අමුණලක අර්ථයක් දීලා මිසක කවලම කියන එකට කවලම කියන එකේ අර්ථයක්. ඒ කියන්නේ කවලම කියන එක කවලෙමෙම ශුන්‍ය. එතෙන්ට කිසිම අර්ථයක් යොදන්නම බෑ. එහෙම දැක්කොත් ඔය කවලමට මොකද්ද තියෙන පිහිටන්න පුළුවන් පිහිටන එකක්ද මේක බලන්න දැන් අපිට අර මහත්කව කතාව හරි රූපේ තුලින් තමයි බලන්නත් ඕ හැබැයි මේ රූප ඔක්කොම හම්බෙන හේතුව දැක්කොත් මෙන්න මේ අන්නර ක්‍රියාකාරීත්වය නිසා නම් මේ ඔක්කොම රූප හම්බෙන්නේ ක්‍රියාකාරීත්වය කියන තැන දැක්කොත් රූප හම්බ වෙයිද හම්බ වෙන රූපෙද බලන්න වෙන්නේ හම්බ වෙනවාද කියන එක බලනකොට හම්බ නොවීම හම්බ වෙනවා. ඒ කියන්නේ හට නොගැනීම නේද? මේකෙන් Nirodhaය නේද සාක්ෂාත් වෙන්න ඕන. මෙන්න මේ හට ගන්න දේවල් බලලාද වෙන්නේ හට ගන්න එකේ හේතු ටිකම දැකීමෙන්ද හට ගන්නවා කියන හේතුවේ හේතුව දැකීම අර ගන්නවා කියන තැනම දැකීමෙන්ද අන්න අර ටික ගොඩ නැගීමක් කියලා. දැන් කවලං කිරීම නිසා නේද තේකොළ සීනි උණු වතුර වලට හේතු කියන නම එදුවේ. ඒ කවලං කිරීම නිසාම නේද අපි තේක කියන එකට ඵලය කියන නමක් එදුවේ. හරි ඵලය කියලා විස්තර කරේ. ඒක නිසාම නේද තේක කම්බෙන මේ පැත්තේ මම කියලා කෙනෙක් ඉපදුනේ. බලන්න මේ කවලම කියන එකේ තිබිච්චේවද නැත්තම් කවලම නිසා අපි හදාගත්තු සම්බන්ධයක්ද?